තවත් මේ ඔක්කොම මේ ගැඹුරු ප්‍රශ්න ටිකක් තියෙන මේ ඔක්කොම ප්‍රසාද රූප කෙලින්ම මනෝ ద్వාරය හරහා වස්තු රූපේ ඝට්ටණය කරනවාද කියලා මේ අහන්නේ. මේ ප්‍රසාද රූපයේ තමයි ක්‍රමක්‍රමී පරිවර්තනය කරලා ගන්නෙ මේ මස්ලේ කයට අහු වෙන ස්පර්ශ. මස්ලේ ඇහැට ඊට ගැලපෙන්නා වූ ද්‍රව්‍යමය රූපය ආලෝක මාධ්‍යයත් තුළින් ස්පර්ශ කරනවා. අන්නේ අති සියුම් වන්නා වූ ආලෝක ස්පර්ශය ලබා ගන්න එක මේ නමුත් අති සියුම් කියලා කියන්නේ මේ ලෝක ද්‍රව්‍යයන්ගේ අති සියුම්. නමුත් ඒවා කොම රූප කලාප. භෞතික රූප කලාප. මේ භෞතික රූප කලාප ස්පර්ශය නිසා ඇතිවෙන්නා වූ ස්පර්ශ අරමුණු ස්පර්ශ වීමේදී ඒ භෞතික කයින් කර්මජ කයට යනකම් පරිවර්තන වෙනවා. මේ කය ඇතුළෙම තියෙන ප්‍රසාද රූපයේ ඒකේ ස්පර්ශ කරන්න ඕන සියුම් සත්‍යයට පරිවර්තනය වෙනවා. අනේ පරිවර්තනය නිසා තමයි සුද්ධාස්තකයේ යනකම් බිඳෙනවා. එනේ රූප කලාප, ශබ්ද කලාප නිසා හටගන්න මේ කම්පන තරංගය අපාරපත් වෙලා ඒක පර සුද්ධාස්තක පරමාණුවට යනකම් බිඳිලා ගිහිල්ලා තමයි. ඒ ශක්තිය ගැප් කරගෙන එබඳු සුද්ධාස්තක මට්ටමින් හටගත ප්‍රසාද රූපයන් හා සම්බන්ධ වෙයි. අනේ ප්‍රසාද රූපයන්ට ඒක වැදුනහම තමයි ප්‍රසාද රූපයන්ගේ ස්පර්ශය සම්බන්ධ වෙලා. ඒ ප්‍රසාද රූප හැනේ හෘදේ වස්තු රූපේ ඇතුළු කරේ තිබෙන්නා වූ ඊට අවශ්‍ය ප්‍රසාද රූපයක් තියෙනවා. ප්‍රසාද මූලය. අන්නේ ප්‍රසාද රූපය හා සම්බන්ධ වෙනවා තමයි. ඒක කම්පණය වෙන්නේ. අපිට මෙහෙදී ඇති කරපු රූප කම්පනය, ශබ්ද කම්පනයක් යම් තේද. ඊට අනුකූල කම්පන තරංගයකට අනුව කම්පණය වීමක් වෙනවා ප්‍රසාද රූපය. මෙන්න මේ ප්‍රසාද රූප වස්තු රූපයක් තියෙනවා. වස්තු රූපය කියන්නේ හිත හට ගැනීමට අවශ්‍ය කරන ඒ රූපයේ කම්පණය වුණොත් හිතර දැනීම පහළ වෙනවා. ඒක ස්පර්ශ වෙච්ච හැටියට. අන්නේ වස්තු රූපයේ ස්පර්ශ වෙනවා ගිහිල්ලා අර චක්කු ප්‍රහාදේ හෝ සෝත ප්‍රහාදයෙන් හටගත්ත අන්නේ කම්පණය. ඊට අනුකූල කම්පණය වෙනවා වස්තු රූපය. වස්තු රූපය මනෝද්වාරයේ තියෙනවා. නාම ලෝකය හා සම්බන්ධ කරන දුර. අන්නේ එතන වස්තු රූපය කම්පණය වෙනකොට වස්තු රූප ස්පර්ශයේ මනෝද්වාරයට වැටෙනවා. එතකොට හටගන්නවා ඒ ద్వාරයේ හටගන්නකොට එක වතාවක් කම්පන වාරයක් වැදුනහම ඔක පොතේ නැහැ මේක. කම්පන ඒකක නියමයක් තියෙනවා. ඒ වස්තු වලට. ඒ වගේ වස්තු රූපයේ යම් කිසි එක වතාවක් ඒ බඳු පරමාණුවක් වැදුනොත් ඇති වෙන කම්පනේ 1000 වතාවක් චලනය කරනවා. 1000 වතාවක් චලනය කරලා විතරක් ඒක නවතින්නේ නැහැ. එතකන් තව එකක් ලං වෙන්නේ නැහැ. ඒක තමයි කර්ම ස්වභාවයේ සත්‍යයේ ප්‍රයත්න. ඉතින් එක වතාවක් ඇහිං ගත්ත රූප මාත්‍රයක කම්පනයක් වැදුණොත් ඒකේ අවශ්‍ය වාර ගන්න වස්තු රූපයේ 1000 වතාවක් එක වතාවට හිමින් කම්පණය වෙනවා. කණෙන් එන එකක් වැදුණොත් ඊට වඩා හයියෙන් කම්පණ වෙනවා. වාර ගන්න එකයි. වාර 1000. ගන්ධ මාත්‍රයක් මුල් කරගත්ත ස්පර්ශයක් වැදුණොත් ඊටත් වඩා වේගෙන් කම්පණ වෙනවා. වාර ගන්න 1000. රසයක් මුල් කරගත්ත එකක් ආවොත් ඒකේ රසය මුල් කරගත්ත ඒක අවශ්‍ය කරන්නා වූ මේ අර ඒ රූපේ ප්‍රසාද රූපේ ජීව ප්‍රසාදේ ඒකෙන් වෙදෙන ඊට වඩා වේගෙන් කම්පණය වෙනවා 17 වතාවක්. කායික වශයෙන් ගත්තොත් පහත මුල් කරගෙන ගත්තොත් ඊට වඩා 17 වතාවක් කම්පණය 17 වතාවක් කම්පණය වෙනවා ඊට වඩා වේගෙන්. මෙන්න මේ කම්පන වාර නියමයක් තියෙනවා. යම් පාරක් වැදුනොත් ඒක කම්පණය වෙන්නේ ඊට අනුකූල කම්පන වාර සංඛ්‍යාත්මක නියමයක් තියෙනවා. ඒ නියමයේ ලෝහ වලටත් තියෙනවා. මේ භෞතික ලෝකේ තියෙන දේස. ඒ වාර කම්පන ගාන වැඩි කරන්න බෑ. ඒ කම්පන වාර ගාන තමයි ඒකේ උරුම කම්පණය වෙන ප්‍රමාණය. දැන් අපි හිතමුකෝ යම් කිසි ඝන්කාරයක් අරගෙන අපි මේ කම්බියක් වගේ තියෙන පුංචි කූරකින් ඒකට ගහන. කීන් ගන්න හදයක් එනවා. අපි උඩ මේ යකඩණියක් තරම් එකකින් ගහනවා. සංගාන සද්දයක් එනවා. හැබැයි අපි හැවුදෙන වාර ගානේ මත්තම එකයි. එතන ඊටල මේ ඇඟිල්ලක් විතර ලොකු යකඩ කැලෙකින් යකඩකින් ගහනවා. සංගාන සද්දයක් එනවා ඊටල වැඩි සද්දයක්. ඊට පස්සේ අපි ඊටත් කලින් ටිකක් ලොකු එකකින් ගහනවා. ඒක දරන්න පුළුවන් මත්තම අතක් විතර එකකින් ගහනවා. ඒකේ මහා සද්දයක් එනවා. අකින් tang ආදී වශයෙන් එකින් එක ශබ්ද මට්ටමකින් වැඩි වෙවි ආවත් හැම වාරයකදීම ඒක තියෙනවා කම්පන වාර ගණන. දැන් ගන්ටාරයකදී හදන ලෝහයේ කම්පන වාර 300 ගානක් හෝ අනිහම ගානක් තියෙනවා. එකපාරක් වැදුනහම වාර 300 ගානක් කම්පණය වෙනවා. ඒක තමයි ඒකේ උරුමය. හිමින් ගැහුවොත් ඒ කම්පන වාර ගාන හිමින් යනවා ඒ ගාන. ලොකු එකකින් ගැහුවොත් ඒ වාර ගාන වේගයෙන් යනවා. වේගවත් කම්පන සද්දයක. අන්න ඒ වගේ වස්තු රූපයේ එකපාරක් වැදුනොත් කම්පන වාර 17යි. ඒක ලෝතර බුදුන් වහන්සේගේ බුදු ඇසර වෙනිච් එකක් මිසක් අපිට වෙනිච් එකක් නෙමෙයි. නමුත් ඒ වෙනිච්ච ගානේ ගාන කියන නමුත් න්‍යාය ධර්මයක් තියෙනවා අපිට වැටහෙනවා. නුවණින් විමසනය කරනකොට දකිනවා මෙහෙම න්‍යාය ධර්මයේ රළමයි එක සිද්ධ වෙන්නේ කියලා. වාරගාන දේශනා කරන්න අපිට පුළුවන් කමන්නේ අපිට දකින්න බෑ. ඒක ලෝතර බුදුන් වහන්සේගේ අනාවරණ ඥානීය දැකපු දෙයක් තමයි දේශනා කරපු දෙයක්. හරියට සාන්තුලංගේ මාධ්‍යින් අභිධර්මයේ විග්‍රහ කරලා දේශනා කරලා තියෙනවා. චිත්තක්ෂණ 17 චිත්ත විදිය යන පළවෙනි හේතු ඔන්නෝතන. ඒ 17 යනකම් අන්න ඒ 17 යනකම් තියෙන සිද්ධිය වෙනකොට මනෝද්වාරයේ කර්ම නිමිති ගති නිමිති මුල් කරගෙන හටගත්ත ගතිය කරමුණු කරගෙන තමයි අන්න අර භවංග චිත්තය කියලා පවතින්නේ. ඒ විතර වාහින ලෝක යමක් කරන්න බෑ. ගතිය මොකද? ගතියක් විද්‍යාමාන කරන්න පුළුවන් එච්චර. උපතේදී යම් ප්‍රතිසන්දි මොහතකදී යම් ගති ලක්ෂණයක් හටගත්තා නම් ඒ ගති ලක්ෂණයම මතු කර කර ඒ අනුරූපයක් විද්‍යාමාන කරගෙන කියනවා. බෙල්ලහරි මරණාසන්න මොහතකදී යම් කිසි කර්ම නිමිත්තක් පහළ වෙනවා. කෙනෙක් පිහින් අයින් වෙනවා. ඒක මුල් කරගෙන බයක් හට ගන්නවා. එතෙන් සිද්ධ වෙනවා. දැන් ගති හිත මොකද බය? දැන් හිතා ඉන්නේ ගති හිතට කර්ම නිමිත්ත එනවා කියලා. කර්ම නිමිත්ත හැම වෙලෙම ඉස්සෙල්ලා මනසට ඒක දැක හිණයක් වාගේ. මට විහිං අයින් දෙනවා මම මරන් දෙනවා කියලා ඇතිවෙච්ච බයක් ඇති වෙනවා. බය කියන්නේ වචනක් නෙවෙයි. මට විහිං අයින් දෙනවා කියන හිතවිල්ලක් නෙවෙයි. ඒ ක්‍රියාව දැක්කම පස්සේ ඇති වෙන්නා වූ චකිතේ. මෙන්න මේ බයෙන් මැරෙනවා අන්තිම. මේ කෙනෙක් මරණයේ ස්වභාවය. හැබැයි ඔහොම එක බයෙන් එහෙම මළුවෝ. එයාට යහපත් උපතක් ලබන්න හේතු නැහැ. මහා බයකින් නිතර බය වෙවි චකිතයෙන් ඉන්න සතෙක් කියලා උපදින්නයි ඒක තියෙන්නේ. හටත් භයානක වෙලා භයානක ඇස් ඇදිලා මහා භයානක තත්ත්වකින් රටවිද බල බල යන්නේ ඒ જાතිය සතෙක් හදන්න වෙන ගතියක් තමයි පහළ වෙන්නේ චිත්ත ගතිය. අන්න ඒක ඒ තිරසන් සතර පහළ වෙච්ච භවාංගය. අපි තුන් යම් කිසි මොහොතක ඉෂ්ට ප්‍රියාරමුණක් කරව විනාක අනු වෙනවා. කර්ම නිමිත්ත වශයෙන් දානයක් දුන්න වෙලාවක් ආවා. දැන් මේ රාජ්‍ය අරවගේ බය වෙන්නේ හැක වෙන්නේ මොකුත් ආවෙන චිත්ත ප්‍රහාදයක් කියන්නේ. අරමුණ ආව අරමුණේ ඉඳලා අපි චිත්ත ප්‍රහාදය තමයි දැන් ඉතුරුලා මලේ චිත්ත ප්‍රහාදය මලේ අරමුණ එතන අමතකයි. ඒ අරමුණ දැකලා හටගත්ත චිත්ත ප්‍රහාදය නැති වෙන්නේ. ඒක හැමිලීම මාත් දන් දෙන්න ඕනේ. කොච්චර දේශ කාරණයක්ද? අලෝභ සහගතයි, අදේශ සහගතයි. යහපත් දෙයක් කරන්න කියලා එක නෝණී යුත් වුණා නම් එහෙම අලෝභ දේ සමෝසහගත හේතුකයි. චිත්තේ ප්‍රහාදයි. අන්න ඒ චිත්තේ ප්‍රහාදයෙන් තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. දැන් ප්‍රතිසන්දිය හටගත් කර්මදී රූප කලාප ඔක්කොම ප්‍රසාදයි. ප්‍රසාදයෙන් හටගන්නේ ඔක්කොම ප්‍රබෝධයි. එහෙනම් අලෝභයට අනුකූල, අදිවිදේට අනුකූල, අමෝහයට අනුකූල වන්නා වූ මානසිකත්වයට අනුකූල කායිකත්වයකින් හැදගෙන කර්මදී රූපේ ප්‍රසාදව හැළු ගැවුනහම සම්පූර්ණ ප්‍රසාද මිනිසෙක් නෙන්නා දේවතාවයි. අන්න මුල හටගන්නේ. ඔය ක්‍රමයට සකස් වෙලා තමයි ජාති අවස්ථාව වෙලා සංජාති ගොඩ නැගෙන්නේ. ඊදානු ඊට පස්සේ ඉත්‍යදී ආරමුණකින් ආපු විදිහට ඇදලා ඉන්නේ තේකේ ප්‍රවෘත්ති විපාකේ ප්‍රතිසන්දිය ගිරන් දීලා ඊළඟ ප්‍රවෘත්ති වශයෙන් පවත්න බලයේ ක්‍රියාත්මක වෙනවා. ඒක ඉත්‍යයි ප්‍රයයි හැමෙන්නේ. ඉත්‍යපිය මානසිකත්වයේ ඇදලා ඉන්නේ ඊට ඉස්සෙලා කරන ලද ප්‍රවෘත්ති විපාක වශයෙන් බොහෝ කරන ඉත්‍යපියව විපාක වශයෙන්. දැන් ප්‍රවෘත්ති විපාක වශයෙන් හැමදාම ඒ ඉස්සෙලා කරපු යහපත් දේවල් ඉත්‍යපිය වශයෙන් ඇදලා ඉන්නේ ඉන්න බාහිර ලෝකයේ තුල ඔහු භෞතිකත්වයේ හොඳ යහපත් සම්පත් සහිත ඒවම අරමුණු වෙන සුගති අරමුණු ලබන ඒ ගතිය සුගතියක උප්පත්තිය දෙනවා. හා සුගති ගන්න. අනේ සංජාතික අවස්ථාවට එනකොට නැවත මිනිස් කායකින් ඉන්නවා නම් එහෙම තමයි ඔක්කාන්ති වෙලා හිටන් අබිනිබ්බත් ආදී වශයෙන් යන පැත්තට යන. එහෙම නැත්නම් ඕපපාතික සත්‍යයක වශයෙන් අර කාය දසක, භාව දසක, වස්තු දසක කියලා චක්කු දසක ආදී දසක ඔක්කොම එකතු වෙලා. අර කාය හැදිලා. කර්ම චිත්ත රූපේ සකස් වෙලා ගහී බවන වෙනවා. ඒ ත්‍රිජ කායිකව ගිහිලා ඉතම මොකද වෙන්නේ? ඊට අවශ්‍ය පරිපාලය කරා ආකර්ෂණය ඇදලා යනවා. ඒක ආකර්ෂණයේ දෙවුලාවක් නම් දිවයේ ආහාරය දැන් පටන් කවලිකාර ආහාරය වශයෙන් ඒකට සම්බන්ධ වෙනවා. ඒකෙන් වැඩෙනකොට දිවයේ කාය බඩපත් වෙනවා. ඊට පස්සේ එන දෙවි. සියුම් ශරීරයක් තියෙන දෙවියෙක් වෙනවා. ඉතින් දේව සම්පත්තිය ඊට අනුකූලවන්නව ප්‍රයත්න ඊට ප්‍රියා ලැබුණු ඔක්කොම ලබන කැඳපත් වෙනවා. ඉතින් ඒ එහෙම යනවා. මව් ගැබට යන මනුෂ්‍යත්වයට ආව නම් එහෙම ඔක්කාන්ති වශයෙන් මිනිස් භවයට හේතු කාරක දෙයක සම්බන්ධ වෙනවා. ඒ පැත්තට අවශ්‍ය කරන්නව කර්මාහාරය සම්බන්ධ කරගෙන ඒ පැත්තේ හකස් වෙලා යනවා. ඇයි මව් ගැබකට සුසු මව් ගැබට ඇදලා යනවා ආකාශයෙන්. අපිට ඕන හැටියට යන්න බෑ. ඒ සත්‍යයට ඕන හැටියට යන්න බෑ. යන්නේ අර ශක්තිය අනුව. මේක එහෙම ක්‍රමයක් තියෙන්නේ. මේ ප්‍රතිසන්දී උපාද ආදි වශයෙන් විග්‍රහ කරලා ගන්න ඕනේ හරි ගැඹුරු දැන්. මෙයා මේ විග්‍රහ කරලා තියෙන්නේ මේ අටුවා වල බොහොම සියුම් මේ බොහොම සුළු විදිහට හේතු ඵල සම්බන්ධ කරන්න බැරි විදිහට විග්‍රහ කරලා තියෙන්නේ. එන්නේ ප්‍රසාද රූප කෙලීම මනෝද්වාරය හරහා වස්තු රූපේ සම්බන්ධ කරනවා කියලා යහන්නේ. මේ ප්‍රසාද රූපේ සම්බන්ධයලා කියන ප්‍රසාද රූපේ තමයි කර්මජය. භෞතික රූපයෙන් තමයි ඒකට කර්මජ රූපේ ප්‍රසාද රූපේද අවශ්‍ය ශක්තිය දෙන්නේ. අනුකූලව පරිවර්තනය කරලා දෙන්නේ. ඒක තමයි හරි විදිහට ක්‍රියාත්මක කරලා හිටන් මනසට ක්‍රියාත්මක කරන පැත්තට යන්නේ. ඒ මේක දැන් ඔය නවීන විද්‍යාව ගැන දන්නා එක නම් ගොඩක් ඊට මෙහෙර උදාහරණ උපමා දෙන්න පුළුවන්. දැන් යම් කිසි දෙයක් ගිහිලා සියුම් තරංගයක් බවට පත් කරලා තරංග සම්බන්ධතාවයේ යම් තැනකදී එතන හා සම්බන්ධ කරනවා. දැන් ගුවන් විදුලි තරංගය සකස් කරනකොට විකාශනාගාරයේ ඉතින්ලාම මේ භෞතික දර්ශනයක් ඉදිරිපත් කරනවා කැමරාවකට. මේ කැමරාවට එවන තරංගය සකස් කරගන්න. ඒ තරංගය අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ඒක ශබ්දයක් බවටපත් කරලා බලවත් කරනවා. නැත්නම් ශක්තියක් බවටපත් කරලා තරංගය බලවත් කරගන්නවා. ශක්ති විශේෂයක් බවට. අපි ඔතන ඇම්ප්ලිෆයර් එකට යවනවා කියලා මයික් එකක් දාලා. ඊට පස්සේ ඒකින් ගත බලවත් එක අන්තරය අවිතරය අරගෙන සියුම් තරංගයක් බාරපත් කරන ක්‍රමයක් තියෙනවා IS කියලා කරන ක්‍රමයක්. IIT කියලා සඳහවට කියන ක්‍රම අරගන්නේ. ඒකෙන් ආයතරයක් අර ශක්ති විශේෂයේ කිරණ බවට පත් කරනවා. තරංග විශේෂයක් බවට. ඊට පස්සේ තරංග විශේෂයේ තවත් සියුම් තරංගයක් බල RF තරංග කියලා කියන ඔය තව කෙටි තරංග, දිග තරංග ආදී වශයෙන් මධ්‍යම තරංග ආදී වශයෙන් තරංග බවට පත් කරනවා. ඒ පත් කරපු එක තමයි ඇන්ටනා කුළුණක් වගේ උඩට උසලා විකාශනාකාර කුළුණකින් විශේෂ විතුරුආහාරය අනු තරංග බවට පත් කළා ශක්තිය. මෙන්න මෙයා අපිට ඇහැට පේන භෞතික දේවල්, කන්ට ඇහෙන මේ භෞතික ලෝකේ දේවල්, මනස හා සම්බන්ධ කරන තරංගයක් පාවල පත් කරන්නේ මේ ශරීරයේ ඒ බඳුම ක්‍රියාදාමයක් ඇති කරන දෙයක් හැටියට. මස්ලේකයි මාසමේ ස්නායු පද්ධතිය ඉර ගන්නවා. මාසමේ ස්නායු පද්ධතිය ඇතුලේ චිත්තමේ ස්නායු පද්ධතිය ඉර ගන්නවා. ඒකෙන් කර්මජ ස්නායු පද්ධතියට ගත්තාට පස්සේ අවශ්‍ය කරන මනෝ තරංගේ වාර සකස් වෙනවා. අන්නේ සාංගීර වාසකත් වෙලා ඒක තමයි වස්තු රූපී ආසරින් ගිහිලා ඉතින් මනෝ ලෝකෙට ඇතුළත් කරන්නේ. ඒතර තමයි දැනෙනවා හිතෙනවා කියන එක ඉන්නේ. දැනීම වැටෙනවා මානසිකව දැනෙන එතකොට. භෞතික දෙයක් ආශ්‍රයෙන් මානසික ක්‍රියාවලිය ගොඩනගන්නේ. නමුත් දෙයක් මේ විද්‍යාවේ අනුකූලව දහම් දකින්නට තේරෙනවා මිස මේ විදිහටම විග්‍රහ කරලා නැහැ දහම් පොත්වල. ඒ නිසා සමහර අය කියන බුලන් මේ පොතේ නැති වණ කියන අම්ති જાතිය ඒවා කියනවා කියලා දොස් කියන්න පුළුවන් අපි. නමුත් මේ සිද්ධාන්තයේ පේන නිසායි කියන්නේ. ඉන්දිය මෙහෙමයි වෙන්නේ. ඉතින් ඔක හරි අමාරු කෙනෙකුට අද මේ කාලේ කියලා තෝරුම් කරලා දෙන්න. හැබැයි පොතේ ලියන්නේ නැතුව ගේන ක්‍රමෙදි වුණා හරි. ප්‍රශ්නයක් නැහැ. මොකකින් ඔප්පු කරන්න? බුදුරණන් වහන්සේ එදා දේශනා කරපු හැටියට මුඛ පරම්පරාවෙන් අර්ථවත් අරන් ඉඳ කිව්වේ ගෙනාවා. ලස්සනට අරන් ඉන්න. එහෙම ගෙනානකො වෙනස් කරන්න බැහැ. දහම් තෝරාගන්න ක්‍රමියවත් දැනගන්න. එපා කියද්දි පොතේ ලිවර සපස්සේ තමයි ප්‍රශ්නේ උනේ. දැන් පොත දාක කරලා බෙන්න ඔයින් ඉහළ ෆයිල් දරුවෝ ඉන්න. සීමා කරගෙන. ඒක තිබුණේ නැහැ නම් පිළිගන්නේ නැහැ දකින්නේ. හේතුඵල ന്യാයෙ කොච්චර කියලා පිළිගන්නේ. ඒකයි වෙනස් තියෙන්නේ. කෙනෙකුට කියන්න බුණා ඔය ක්‍රමේ වැරදි කියලා. එහෙනම් හරි ක්‍රමෙ මේක යන හැටි කියන්නේ කොහොමද කියන්නේ? ඒක නම් අවදාන ඉන්නේ නැහැ කියන්නේ ඉන්නේ. එහෙනම් මේක වැරදි කිව්ව මොන හේතුවද? ඒකත් මට ඉදරාට කිව්ව කියන්නේ නැහැ ඉන්නේ. ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ. වැරදිනා වැරදි බව හේතු ඇතුව ඔප්පු කරන්න ඕන. වෙන ක්‍රමයක් හරි නම් ඒ ක්‍රමේ නෙවෙයි මෙන්න මේ ක්‍රමේ හරි කියලා හේතු ඇතුව ඔප්පු කරන්න ඕන. හේතුඵල සම්බන්ධතාවය හරි නම් ඒක ගැලපෙනවා. එහෙමයි ගන්න. දැන් මේ ප්‍රශ්නයක් අහන්නේ එසේනම් මොලෙන් කරන කාර්යය කුමක්ද? දැන් මොලෙන් කරන කාර්යය පැහැදිලිව පෙන්න ඕනේ ඔන්න ඒ ක්‍රමී. භෞතික මාධ්‍යයක් අරගෙන ආධ්‍යාත්මික චිත්ත කිරණ ධාරාවක් වාට පත් කිරීමට අවශ්‍ය මාධ්‍ය හදලා තියෙන ඔය තුන. මේ භෞතික ලෝකයේ තියෙන දැනීම ආධ්‍යාත්මයට සංඥා මාධ්‍ය අපාට පත් කරන්න අවශ්‍ය කරන ඉන්ද්‍රිය පද්ධතිය තමයි ක්‍රමක්‍රමයෙන් මොලේ සතුතිය. යම් කිසි ශබ්ද මාධ්‍යයක් අරගෙන ඒක තද කම්පන විදුලි මාධ්‍ය අපාට පත් කරලා බල මාධ්‍ය අපාට පත් කරලා ඒක අයිසි තරංග කියලා කියන ක්‍රමයෙන් කියනවා නම් ඒ තත්ත්වයට පත් කරලා තරංග මාධ්‍ය අපාට පත් කරලා ඒක අර කොවිලයක් උදේට ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තරංග පන්තිර වින් කරලා සකස් කරලා ගන්න ක්‍රමයක් ආරයක් තරංග හදනවා කියලා කියනවා. ඒක ඒ වගේ සියුම් තරංග මාධ්‍ය අපරපත් කරලා විකාශනාගාරයකින් විශ්වයට විකාශනය කරනවා. ඔය අතරේදී බැරි වෙලා හරි අර මහ බලවත් තියෙන ශක්තිය සියුම අරගන්න එක අනේ නර මේ වීඩියෝ කැමරාවෙන් හරි මයික්‍රෝෆෝනයක් දීලා ඉතින් ඒකෙන් හරි නැත්නම් මයික් එකකින් දීලා ගන්න සද්දේ හරි අර බලවත් කරන්න ගන්න ඒ හරිය කැඩලා ගියා. ඒන් ඉහාට තරංගේ විසිරවන්න බැහැ. විකාශනාගාරේ ඒ ටික ඔක්කොම හොදලා තියෙනවා. නැවත අර කොවිල් කියන ඉතාලි සියුම් කොටස කැඩලා ගියා නා. අර ආරයන් තරංග කියලා කිව්ව සියුම් දෙන හදලේ කැඩලා ගියා නා. ඒත් විකාශනය වෙන්නේ නැහැ. ඔය අතර කොතනින් හරි දවසුනොත් විකාශනය නවතිනවා. යාගේ මාගලේ කයේ තියෙන ඉස්සායි පද්ධතිය ආධාර කරගෙන ඕන ඒකේ සියුම් පැත ඒ තරංගයේ චිත්ත තරංගය බවට පත් කරන්න. ඔකදී මාගලේ කයට නිර්වින්දනයක් විද්දොත් එහෙම. අර ඉස්නායි පද්ධතිය අක්‍රිය වෙනවා තාවකාලිකව. හයි ස්නායි පද්ධතිය මස්ලේ ස්නායි පද්ධතිය අක්‍රිය කළොත් භෞතික දෙයක් එතනින් එහාට සංඥා බවට පත් කරන්න තියෙන මාධ්‍ය වැහුණා. වැහුණාට පස්සේ ඇහෙන්නේත් නැහැ, පේන්නේත් නැහැ, දැනෙන්නේත් නැහැ. ගඳසුර දැනෙන්නේ නැහැ, ආහාර දැනෙන්නේත් නැහැ. අපි කියනවා සිහිනාදි කළා කියලා. ඊට පස්සේ කැපුවාට කිතුවාට දැනෙන්නේ නැහැ. මොකද අර මාධ්‍ය වහලා තියෙන නිසා තාවකාලිකයි. ආයෙත් හැරයක් අර හිරි ඇටලා ගියාම අර මාධ්‍ය වහලා තිබිච්ච තාවකාලික ඖෂධ ශක්තිය සීන වෙලා ගියාම ආයි අර මාධ්‍ය ඇරෙනවා. ඒතකොට ආයි සීහිනවා, ආයි ඇහෙනවා, පේනවා, දැනෙනවා. එතන අපි කියන සිහිය ආවාද කියලා. ඔපරේෂන් කරලා සිහිය නැති කරන්නේ ඔය ක්‍රමය. හිත නැති කරනවා නෙමෙයි හිත හදගන්න මාධ්‍ය වැළුවා. ගැටි පංචේන්ද්‍රියයන්ගෙන් හිත හට ගැනීමට අවශ්‍ය කරන මාධ්‍ය තමයි මේ මොලේ එක්කලා තියෙන සම්බන්ධන මාධ්‍ය. භෞතික දෙයක් සියුම් බවට පත් කරලා ඒ සියුම් දේ අර කියන චිත්තජ රූපේ නැන කර්මජ රූපය චිත්තජ රූපය දෙක මිශ්‍රණය සම්බන්ධ කරලා ඒ මත්තමල සියුම් කරලා කර්මජ රූපයේ සිහුම් කරලා දුන්නාට පස්සේ තමයි කර්මජ රූපය සම්බන්ධ වන ඉන්ද්‍රියන්ගෙන් වස්තු රූපයෙන් මනෝ ద్వාරයේ දැනීම සම්බන්ධ කරන්නේ. ඊයනෝ තමයි දැනෙන්නේ. ඒකයි දැනීම් මාධ්‍ය භෞතික ලෝකෙන් ආධ්‍යාත්මික මනෝ ලෝකෙට දැනීම් දෙන මාධ්‍ය තමයි කය. ඉතින් මේකයි අහකොලොත් එහෙම. මනෝ මේ විදිය කියන්න පුළුවන් අහක් වෙන. ඒතර හරි තීක්ෂණයි. මාධ්‍යේ මාධ්‍යයට ගෙනියනකොට අර අරමුණේ ශක්තිය දුර්වල වෙනවා. ඒකෙන් එකට භාවිතා කරනකොට. ඒකේ භාග්ම පේන ඇහෙන දේවල් වල මාධ්‍ය දුර්වල කරලා තියෙන්නේ මේ මක්ලේ කයක් මාධ්‍ය කරගෙන ඇතුළත් කරගන්න නිසා. මනෝමය කයකින් අහකුණාට පස්සේ තියෙන්නේ කර්ම චිත්ත ඍතු කියන තුනෙන් හටගත්ත ත්‍රිජ කය. ඒකෙන් තමයි මනෝමය කයෙන් අහක් වෙන්නේ. හැබැයි ඒකයි තර කියන ඇහැ තියෙනවා, කන තියෙනවා, ඔක්කොම තියෙනවා. ඒකෙන් අරමුණු කරනකොට හයිදලා තීක්ෂණ අරමුණු වෙනවා. එක මාධ්‍යයක් බාධා ගන්නවලා ගත්ත මාධ්‍යය කලු නිසා. එදා එතකොට මේ එක දිවස මහ බලවත්. ඒ දිවකන මහ බලවත්. අති සියුම් දේවල් අහන්න පුළුවන්, බලන්න පුළුවන්. දැන් මනෝමයකයෙන් අහක් වුණාට පස්සේ දෙවියන් දකින්නත් පුළුවන්. භූතයා මිනිස්සු ප්‍රේතය දකින්නත් පුළුවන්. ගන්ධබ්බේ දකින්නත් පුළුවන් එතකොට. යම් කිසි කෙනෙක් ධ්‍යාන ලබලා අවිඥා ශක්තියකින් මනෝමයකය නිදහස් කරොත් මේ මස්ලේකය තියෙන බැඳීම. ඊට පස්සේ නැවතත් මස්ලේකයත් එක්ක සම්බන්ධක තියන්න පුළුවන් හැරිලා නැතුව. ඒතර ඕන වෙලාවට යොමු කරනකොට අර මනෝමයකය එක්කත් සංඥා ගන්න. ඒතර සංඥා තීක්ෂණයි. ඒ තව ක්‍රමයක්. ඇහෙන් රූප බලනා වෙනකොට මනෝමයකය රූප බලනකොට ඊට වඩා අතිශයින්ම වැඩියි. සද්දත් ඇහියයි. ඒකෙන් අහත් වෙලා ගියාම නයා හැවැරලා පැත්තට ගියා නයා විනම හැව විනම තියනවා වගේ කඩුවයි පොකුවයි දෙකෙන් අදලා ඉතින් කඩුව ආරම් පැත්තට තිබ්බහම කඩුව වෙනයි පොකුව වෙනයි වාගේ මස්ලි එකයි තියෙනවා පොකුව වාගේ නයාගේ හැව වාගේ තියෙනවා පැත්තක අර මස්ලි එකයි මනෝමයකය කඩුව වාගේ පොකුව අර ඒ වගේම නයා වාගේ පැත්තක ඒකෙන් ගන්න පුළුවන් මහවැල් ඒක අතිසියුම් ඒකයි දියුම් නිසා පරුවත ගස්කල් පසා කරගෙන ඒවා සම්බන්ධයක් වාදකයක් නැතුව විනිවිද යන්න පුළුවන් ඒ තමයි මනෝමීර්තිය ගිහිල්ලා නුයේ තියාල බලන්න කරන්න පුළුවන් කියන්නේ ඒක මේ. ඒක භාවනා නියෝගීව ධ්‍යාන ලැබල අභිඥාල් ප්‍රබල කරලා ප්‍රගුණ කරගන්න දෙයක්. ඉතින් මොලේ ගන්න කාර්යය මේ භෞතික ලෝකේ ස්පර්ශයට ගන්න දෙයක්. ඒකට ගන්න හැදිච්ච මාධ්‍යය. මොලේ සියලුම පිහිටින් මනෝමය කයේ තියෙන පිහිටින්. මනෝමය කයේ ආකෘතියක් තමයි පස් මේ කය. සියලුම ඉන්ද්‍රිය මේ සියලුම ඉන්ද්‍රියන්ගේ සියුම් ඉන්ද්‍රිය කොටාසේ මනෝමය කායිකයි. මනෝමය කායිකව බලවැලක් තිබුණ නම් එහෙම මේ මස්ලි කයක් බලවැලක් ඇතුළ හදන්නේ නැහැ. මනෝමය කායික ආමාශයක් නොතිබුණා නම් අපිට ආමාශයක් ඇති මස්ලි කයක් හදාගන්න බැහැ. මනෝමය කායික හෘදේ වස්තුවක් තිබුණ නම් එහෙම මස්ලි කයික මස්ලි හෘදේ වස්තුවක් හදාගන්න බැහැ. මනෝමය කායේ නහරවැල් තිබුණ ආකාරයටයි මේ මස්ලි කයේ නහරවැල් කන බොන ආහාරයෙන් හැදිලා පිහිටන්නේ. මේ සියලුම අගපසංගය පිළිගන්නේ මේ විදිහට. මනෝමේකයි යම් කෙස් ඇටියක් තිබුණා නම් ඒ මට්ටමටයි මේ කෙස් ඇටිය පිළිගන්නේ මස්ලේකයි. ওই පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා ඔප්පු කරන්නේ කොහොමද ආපුවා? මනෝමේකයි කාකෘතියක් කියලා. එක්තරා විශ්වවිද්‍යාලයේ ඉන්න පරීක්ෂක ළමයි කණ්ඩායම. එක්තරා කතික ආචාර්යවරයෙක් එක්කලා සම්බන්ධලා අපි එක සම්බන්ධලා ආවා. ওই විස්තරේ ඇහුවා. මක මනෝමයකයි යම්කිසි මිනිස්සේ මනුෂ්‍ය උපත්තියකට සම්බන්ධ වෙලා හිටන් මනෝමය ගන්ධබ්බේ පසෙන් හටගන්න කයි හටගන්නවා කෙස් හැටිය තියෙන මට්ටම. ඒ විදිහට මිනිස් ගන්ධබ්බයාගේ කෙස් හැටිය සමහර කෙනෙක්ගේ කර දිහා තියෙන. සමහර කෙනෙක්ගේ පිට දිහා. සමහර කෙනෙක්ගේ තුනටිය දිහා. සමහර කෙනෙක්ගේ දන දිහා. ඊටත් පල්ලිහාට මිහිටලා ඉන්න. ඒවා කර්ම ශක්තියට අනුකූලව ඒ කෙස් හැටිය සකස් වෙනවා මනෝමය වශයෙන්. යම්කිසි සත්‍යයේ මස්ලේකයෙන් හටගත්තාම ඒකේ ආකෘතිය යන්නේ දෙොච්චරයි. කරදිහාට හොන්නේ තියෙන යම්කිසි ළමයෙක් ඉන්නවා. තරුණියකෝ තරුණියා. එයා ඒ කොණ්ඩේ කපලා බලනවා. අවුරුද්දයි දෙකයි තුනයි බලනකොට ආයිත් කර ළඟට වැඩිලා. වෙනවා වැවෙනවා. දැන් එයාගේ කොච්චර ඉදිරියට වුණත් මේ වැදිනවා වැවෙනවා ඒ ගන්න. ඒලා අද තියෙන මේ කොණ්ඩේ කළු කරන දෙයක් ගාලා කළු කරගන්න. අර වැවිච්ච හරිය කපන්නේ නැහැ. කළු කරලා මාසයක් ටිකක් ගිහින් බලනකොට ආයි අගල් භාගයක් විතර ඇදිලා උඩි. ඔළුවේ තිබියෙන් කෙස් ගහ අගල් භාගයක් විතර ඇදිලා ටික සුදු වෙර තියෙනවා. බේත් ගාලා කළු කරපු ටික කළුවට වෙනවා තියෙනවා. දැන් පැහැදිලිව දකින්න තියෙන උදාහරණ. අර කොණ්ඩේ තිබුණේ කර ළඟට. ඒ ඇදිච්ච අගල් භාගේ පල්ලියට ඇදිලා ඒක. ඒ ටික නෝකද කොල්ලේ දිගමෙන් ලඟලුවා අර ළඟට. හැබැයි කර ළඟට නිකන් ඇදිච්ච කොල්ලේ එකක් ගොත් වේගෙන් ඉදෙන් එකක් ඇදිනවා. කොපිල දිහාට ඇදෙනවා. උඩින් ගෙස් ගහ ඇදිනවා. කොහේ යටට යනවා. මට පුළුවන් නම් අනේකට හේතුව හොයලා කියන්න කිව්වා. භෞතික විද්‍යාවන වුණා ඒක එහෙම වෙන්න බෑ. කර ළඟට තිබිච්ච කොණ්ඩේ තිබිච්ච ගෑනු ළමයෙක්. අවුරුදු 10ක් ගිහින් බැලුවත් ඒ ළමයා ඇදී කර ළඟටමයි කොණ්ඩේ. අවුරුදු 10ක ඇදලා තියෙන කොණ්ඩේ බැලුවොත් අඩි ගානක් ඇදිලා. ඉතින් මුදින් විශ් මුල් වලින් ඇදිලා. හැබැයි කොණ්ඩේ ඇදිච්ච අඩි ගාන පල්ලේ හැර මෙහෙර නැහැ. ඒක වීමක් තියෙනවා. ඒ වීමෙන් අහ පොකද ඉන්නේ කොණ්ඩේ. ඇදෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයෙන් අහ අදින්න බෑ. එහෙනම් ඒ රූපේ සීමාවේ ආකෘතියෙන් අහකට යන හරිය පරමාණු වෙලා බිඳිලා යනවා. කර්මජ රූපයෙන් පවත්වන සීමාව තමයි ඒක පවත්වන්නේ. ඒ සීමාවට වඩා ඉක්ම ගිය හරියක් තිබුණොත් ඒ වැඩි හරිය බිඳලා හක් කරනවා. කෙනෙක් කවුරු 18ක් විචක් කරනකොට ශාරීරිය 60 වැඩිලා ඉවරයි. දැන් තියෙන 60 මෝරණ කාලේ. හොඳ අවුරුදු 25 30ක් 40ක් ගියා. කකුල් ඇටයක් අත් ඇටයක් සැලුණා බිඳුණා. බේත් කරාට පස්සේ ටික දවසක් බලන මාස ගාණක් වෙන තිබුණා වගේ පෑස්තිලා හැට මොරලා ආයිඩියල්. එහෙනම් හැට වැඩිීමේ ශක්තිය ඇඟේ තියෙනවා. ඔය ඒ ප්‍රමාණය අර පුංචි කාලේ වගේ ඉන්නෙන්න මහත් වෙලා මහත්ය ලොකු වෙලා දික් වෙලා විදිහට ආයි සාර ලොකු වෙන්නේ නැති ඉන්නේ හැම. අවුරුදු 18ක් නිසා පැනලා පස්සේ ලොකු වෙන්නේ නැහැ මෝර මෝර තියෙනවා. හැබැයි ඇට වැඩි මේ ශක්තිය ඇඟ ඇතුලේ තියෙනවා. ඔප්පු වෙනවා. ඇයි වැඩින් නැත්? එන ශරීරයේ පාලනය කරන්නේ අන්න අර ගන්ධබ්බයා කියන එකලාගේ තිබෙන අර කර්මජකයි සීමාවට අනුවයි. ඒ සීමාවේ හැඩයට අනුවයි. ඒ සීමාව තුළ ඇතිවෙන පුංචි පුංචි පරිවර්තන ටික කරන කල්ල බොල දිලි ඇඟ සනීප කරන්න පුළුවන්. කියා පුඹල ගන්න පුළුවන් ඒ නිසා අර නියම සීමාවේ උසමහත වීම මින්මත් තියෙනවා මින්ම ඉක්මවන්න බෑ කර්මජකය ආකෘතියක් නිසා.